කෘෂි විද්‍යාව පාඩම. මේ පාඩම ඔබ වෙත ගෙනෙන්නේ ගුරු උපදේශක අනුර දිසානායක ගුරුතුමා.
ආයුබෝවන් දරුවනේ, අද ඔබ මේ සහභාගී වන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඔබ පෙනී සිටින කුසියා ආහාර තාක්ෂණය විෂය යටතේ දෙවන පාඩම. එදා ඔබට මතක ඇති අපි කතා කළා කෘෂිකර්මයට බලපාන දේශගුණික සාධක යටතේ කාලගුණ පරාමිතීන් හතරක්. අද අපි කතා කරමු පස්වෙනි කාලගුණික පරාමිතිය සුළඟ පිළිබඳ. සුළඟ කියලා කියන්නේ වායුගෝලයේ තියෙන වාතය එක ස්ථානයක ඉඳලා තව ස්ථානයකට ගමන් කිරීම. මේකට කියන තනි වචනය තමයි අපි සුළඟ කියලා කියන්නේ. එතකොට මේ සුළඟේ අපි මනිනවා දත්ත දෙකක්. එකක් තමයි සුළඟේ වේගය, අනික සුළඟේ දිශාව. සුළඟේ වේගය මනින්නේ අනිලමානේ. අනිලමානේ කියලා කියන්නේ සිරස් දණ්ඩකට කෝප්ප කීපයක් සවි කරපු ව්‍යුහයක් සවි කරලා ඒක කැරකුණාම ඒ කැරකෙන වේගය පැයකට කිලෝමීටර වශයෙන් ලකුණු කර ගැනීම තමයි මේ අනිලමානයෙන් සිදු කරන්නේ. ඊළඟට සුළඟේ දිශාව මනින්ද සුළං දිශා දර්ශකයක් අපි පාවිච්චි කරනවා. ඒ අනිලමානය සවි කර තියෙන දණ්ඩේම ඉහළින් ඊතලයක් කැරකෙන ඊතලයක් සවි කරලා ඒ ඊතලයේ ඊ හිස පෙන්වන දිශාව සුළඟේ දිශාව ලෙස අපිට ගන්නට පුළුවන්. එතකොට සුළඟේ වේගය මනිනවා අනිලමානයෙන්, සුළඟේ දිශාව මනිනවා සුළං දිශා දර්ශකේ. සුළඟේ වේගය මනින ඒකකය තමයි පැයට කිලෝමීටර්. ඔබින් අහන්න පුළුවන් විභාගයේදී සුළඟේ වේගය මනින උපකරණය කුමක්ද කියලා අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුළඟේ වේගය මනින ඒකකය කුමක්ද කියලා අහන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ අපි ලබාගත්ත මේ කාලගුණික පරාමිතීන් මම කිව්වා දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා ලබාගත් දත්තවල සාමාන්‍ය අගයට අපි කිව්වේ මොකක් කියලාද? දේශගුණය කියලා. එතකොට මෙන්න මේ දේශගුණය කොහොමද භෝග වගාවට බලපාන්නේ? මේක තමයි අපි මේ පාඩම ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ. මෙන්න මේ දේශගුණය කොහොමද, දේශගුණික සාධක කොහොමද භෝග වගාවට බලපාන්නේ කියලා. දැන් වර්ෂාපතනයේ කියන කාලගුණික පරාමිතිය දීර්ඝ කාලයක් අධ්‍යයනය කරුවාම එනවා අපිට සාමාන්‍ය වර්ෂාපතනය, නැත්නම් වර්ෂාපතනය කියන දේශගුණික සාධකෙ. උෂ්ණත්වය දීර්ඝ කාලීනව අධ්‍යයනය කරලා ගන්න සාමාන්‍යගය දේශ උෂ්ණත්වය කියන දේශගුණික සාධක. ඔය විදිහට ආලෝක කියන දේශගුණික සාධකය, ආර්ද්‍රතාව කියන දේශගුණික සාධකය, සුළඟ කියන දේශගුණික සාධකය, මෙන්න මේ සියලුම දේශගුණික සාධක දරුවනේ කොහොමද භෝග වගාවට බලපාන්නේ කියන එක තමයි අපි මින් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මෙහිදී කොහොමද එහෙනම් භෝග වගාවට වර්ෂාපතනය බලපාන්නේ කියලා. එහෙනම් අපි බලමු අපි ඊළඟ පාඩමේ. දැන් මේ පාඩම ඉදිරියට අරයන් භෝග වගාවට කොහොමද වර්ෂාපතනය බලපාන්නේ. අපි කිව්වනේ වර්ෂාපතනය කියලා කියන්නේ වැස්ස පොළවට වැටෙනකොට මේ වැටෙන වැහිස්ස වැහි ප්‍රමාණය උසක් ලෙස මැනලා පෙන්වීම තමයි අපි වර්ෂාපතනය කියලා හැඳින්වුවේ. උසක් ලෙස මැනලා පෙන්වීම. ඒක අපි ඒකකයේ කිව්වා මිලිමීටර වලින් තමයි මේක. කොයි වගේ ක්‍රමවලටද ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන්නේ? පුතේ ලංකාවට ප්‍රධාන වශයෙන් වැස්ස ලැබෙන ක්‍රම තුනක් ගැන අපි මෙහිදී කතා කරනවා. එකක් තමයි මෝසම් වැසි. දෙවැනි එක තමයි සංවහන ක්‍රියාවලිය. තුන්වැනි එක තමයි වාසුලි. එතකොට ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන ප්‍රධාන ක්‍රම තුනක් ගැන අපි කතා කරනවා. මෝසම් වැසි, සංවහන වැසි සහ වාසුලි වැසි කියලා. අපි බලමු මේකේ පළවෙනි එක මෝසම් වැසි. මෝසම් වැසි ගත්තාම දරුවනේ ශ්‍රී ලංකාවට මෝසම් දෙකක් ප්‍රධාන වශයෙන් බලපවත්න. එකක් තමයි නිර්දිග මෝසම් වැස්ස, අනික ඊසාන දිග මෝසම් වැස්ස. මොකද මේ නිර්දිග මෝසම් වැස්ස කියලා කියන්නේ? ශ්‍රී ලංකාවට නිර්ද දිශාවෙන් ඇතුළු වෙන සුළඟත් එක්ක එන වලාකුළු වලින් අපිට ලැබෙන වර්ෂාපතනයට අපි කියනවා නිර්දිග මෝසම් වැසි කියලා. සාමාන්‍යයෙන් මේක අපිට ලැබෙනවා මැයි ඉඳලා සැප්තැම්බර් දක්වා. අපිට ලැබෙනවා මෙන්න මේ නිර්දිග මෝසම්. ශ්‍රී ලංකාව නිර්දිගින් ඇතුළු වෙන සුළං හරහා රැගෙන එන වැහි වළාවලින් අපිට ලැබෙන වර්ෂාව තමයි නිර්දිග මෝසම් වැස්ස කියලා කියන්නේ. මේ සුළං ඉතා විශාල සාගර ප්‍රදේශයක් පසු කරගෙන අති විශාල ප්‍රමාණයක් ජල වාෂ්ප රැගෙන එන නිසා ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට අධික වර්ෂාපතනයක් මේ නිරුද්ධික මෝසම් බැහි වලින් ලැබෙනවා. හැබැයි පුතේ ඔබ අප ජීවත් වන මේ නුවර කලාවේට නැත්නම් මේ වියලි කලාපය හරහා මෙම සුළඟ යන්නේ වියලි සුළඟක් ලෙස. ඔබට මතක ඇති අපි සරුංගල් අරිනවා ජූනි මාසේ, මැයි මාසේ අග අපි සරුංගල් අරින්නේ මෙන්න මේ වියලි සුළඟට. එතකොට මේගොල්ලෝ තෙත් කලාපයට වැහැලා වියලි සුළඟක් ලෙස අපේ කලාපය හරහා හමාගෙන යන. ඊළඟට අපිට වැසාව ලැබෙන ඊළඟ මෝසම් තමයි ඊසාන දිග මෝසම කියලා කියන්නේ. ඊසාන දිග මෝසම කියන්නේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් ඇතුළු වන සුළඟින් ලැබෙන එන වැහි වලාකුළු වලින් ලැබෙන වර්ෂාව තමයි ඊසාන දිග මෝසම් වර්ෂාව කියලා අපි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ලංකාවට නොවැම්බර් මාසයේ ඉඳලා පෙබරවාරි මාසයේ දක්වා මෙන්න මේ ඊසාන දිග මෝසම් සුළඟෙන් වැස්ස ලැබෙනවා. ශ්‍රී ලංකාවේ වියලි කලාපයට වැඩිම වැස්ස ලැබෙන්නේ මෙන්න මේ ඊසාන දිග මෝසම් වර්ෂාවේ. ශ්‍රී ලංකාවටම වැඩියෙන් වර්ෂාව ලැබෙන්නේ නිරුද්දිග මෝසම් වර්ෂාවේ. එතකොට ඊසාන දිගෙන් තමයි වියලි කලාපයේ විශාල ප්‍රදේශයකට වර්ෂාව අපට ලැබෙන්නේ. එතකොට ඊළඟට අපිට වැස්ස ලැබෙන ක්‍රමය තමයි සංවහන වැසි. ඔබ දන්නවා සංවහනය කියලා කියන්නේ රත්තු වංශුවක් තාපය ලබාගෙන ඉහළ යනවට අපි කියනවා සංවහනය කියලා. ඒ ක්‍රියාව මෙතනදිත් වෙනවා සූර්යා පෘථුවියට ලම්බකව වුණාම සූර්යාගෙන් ලැබෙන තාපය අධික වෙනවා. අධික වුණාම ඒ පෘථුවියේ ඒ කුටස වේගයෙන් රත් වෙනවා. රත් වුණාම වායුව ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩු වෙලා වායුව ඉහළට යනවා. මේ වායුව ඉහළට යනකොට දරුවනේ මේ වායුවත් එක්ක ජල වාෂ්පත් ඉහළට යනවා. මොකද ඔබ දන්නවා උෂ්ණත්වය වැඩි වෙනවා, වාෂ්පීකරණය වැඩි වෙනවා. එතකොට ඉහළට යන ජල වාෂ්ප ඉහළ ආසයේදී ඝනීභවණය වෙලා ලැබෙන වර්ෂාවට අපි කියනවා මොකක් කියලාද? සංවහන වර්ෂා කියලා. සාමාන්‍යයෙන් මේ සංවහන වර්ෂා වල ලක්ෂණයක් තමයි මේවා සංවහන වර්ෂා ලැබෙන කාලවලට අකුණු ගහනවා, ඒ වගේම ගිරවිලි ශබ්ද එනවා. ඒ කියන්නේ අකුණු ගහන වර්ෂා, අසනි වර්ෂා තමයි අපට ලැබෙන්නේ. සංවහන වර්ෂා කාල දෙකක් අපට තියෙනක තමයි මේවා ලැබෙන්නේ. මේ මෝසම් දෙකක් අතර ඊසාන දිග මෝසමයි නිරුද්දිග මෝසමයි මෝසම් දෙකක් අතර කාලයේ ලැබෙන නිසා අපි මේවට කියනවා අන්තර් මෝසම් වැසි කියලා. මේ අන්තර් මෝසම් වැසි දෙකක් අපට තියෙනවා. එකක් තමයි පළමු අන්තර් මෝසම් වැසි. පළමු අන්තර් මෝසම් ඍතුවේදී අපිට වැසි ලැබෙන්නේ මාර්තු අප්‍රේල් මාසවල. මේ ගෙවි ගිය කාලේ ඔබට හොඳට මතකයි දැන් වර්ෂාව ලැබෙනවා, අකුණු ගහනවා මාර්තු අප්‍රේල් මාසවල. දෙවැනි අන්තර් මෝසම අපට ලැබෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් කාලවල. මේකේ මං කියවා මේ මෝසම් වැසිවල තියෙන සුවිශේෂී බව තමයි මේක ලැබෙන්නේ හවස එකහමාර දෙක විතර වුණාට පස්සේ. අපි පුංචි කාලේ මට මතකයි ඉස්කෝලේ යන කාලේ හරි කැමති මේ වැස්සට. මොකද ඉස්කෝලේ ඇරිලා තෙමි තෙමි ගෙදර එන්න ඕන හින්දා. මොකද අපි හැමදාම අපේ පාසල් ඇරෙන වෙලාවට තමයි මේ සංවහන වර්ෂා ලැබෙන්නේ. ඒ හින්දා මේ සංවහන වර්ෂාවලිනුත් අපිට වර්ෂාකාර දෙකක් තියෙනවා, අන්තර් මෝසම් එක සහ අන්තර් මෝසම් දෙක කියලා. එතකොට ඔන්න පළවෙනි වර්ෂාව තමයි අපි කිව්වේ මෝසම් වර්ෂා. ඒකත් දෙකකට බෙදුවා, ඊසාන දිග මෝසම් සහ නිරුද්දිග මෝසම කියලා. දෙවෙනි එක සංවහන වැසි. සංවහන වැසි කොටස් දෙකක් තියෙනවා, නැත්නම් මේ අන්තර් මෝසම් වැසි කොටස් දෙකක් තියෙනවා. පළමු අන්තර් මෝසම සහ දෙවෙනි අන්තර් මෝසම කියලා. ඊළඟට තමයි වාසුලි. වාසුලි වැසි කියන එක ඇති වෙන්නේ වායුගෝලයේ පීඩනයේ සිදුවන වෙනස් වීම, නැත්නම් යම් ස්ථානයක පැවතිය යුතු පීඩනයේ කාලගුණ තත්ත්වයේ తాවකාලික එහෙ දැඩි වෙනස් වීම නිසා ඇති වෙනවා පීඩන අඩුවීම. මෙන්න මේ අඩු පීඩන තත්ත්ව නිසා ඇතිවන වර්ෂාවන් තමයි වාසුලි කියලා කියන්නේ. වාසුලි වර්ෂන පීඩන සිදුවන වෙනස් වීම, తాවකාලික එහෙ දැඩි වෙනස් වීම නිසා තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක අවසානයේ සුළි සුළඟක් දක්වා පවා වෙනස් වෙන්න පුළුවන්. ඔබට මතක ඇති මේ ඇත භාගයේදී ලංකාව හරහාමගේ අර බුරවි සුළි කුණාටුව එනේ. ඒකත් මෙන්න මේ වාසුලි වැසි වලට තමයි ඒවා අයිති වෙන්නේ. මොකද ඒ අඩුපීඩන තත්ත්වයන් නිර්මාණය වුණාම මේ පීඩණයට අඩුපීඩන තැනට වටෙන්ම ඇදිලා යනවා සුළං. ඒ සුළං එක්ක ලොකු වැහිකළු ප්‍රමාණයක් එනවා. ඒ නිසා ඒකෙන් ලොකු වර්ෂාවක් ලැබෙනවා. මේ වර්ෂාවන්ට අපි කියනවා වාසුලි වර්ෂා කියලා. හරි. ඔන්න දැන් අපිට ලංකාවේ වර්ෂාපතන ලැබෙන ක්‍රම තුන අපි ඉගෙන ගත්තා. එකක් සංවහන වර්ෂා, අනික මෝසං වර්ෂා අනිත් එක වාසුලි වර්ෂා වර්ෂා ආකාර තුනක් මේ වර්ෂා රටාවන් එක්ක අපිට මේ ලැබෙන වර්ෂා රටාවන් එක්ක දරුවනේ ශ්‍රී ලංකාවේ වගා කන්න දෙකක් නිර්මාණය වෙලා තියෙනවා ඉතා ඈත අතීතයේ ඉඳලා අද දක්වාම වගා කන්න දෙකක් නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මේ වර්ෂා රටා එක්ක එකක් එක වගා කන්නකට අපි කියනවා මහ කන්න කියලා අනිත් වගා කන්නට අපි කියනවා යල කන්න කියලා සාමාන්‍යයෙන් පළවෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල් මාසයේ ලැබෙන පළවෙනි අන්තර් මෝසමයි ඊළඟට මැයි සිට සැප්තැම්බර් මාසය දක්වා ලැබෙන නිර්දිග මෝසමයි මේ දෙක එකතු කරපුවා අපි කියනකට යල කන්න කියලා. එතකොට මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් මාස හතක් තියෙනවා. මේ මාස හතට කියනවා අපි යල කන්න කියලා. ඒකේ මාර්තු අප්‍රේල් වල පළවෙනි අන්තර් මෝසම තියෙනවා. මැයි සිට සැප්තැම්බර් දක්වා නිර්ත දිගින් ලැබෙන මෝසම් වර්ෂා තියෙනවා. ඒ මාස හතේම අපි වගා කරන කන්නට අපි කියනවා යල කන්න කියලා. ඊළඟට තියෙනවා මහ කන්න. මීට අයිති වෙන්නේ දෙවන අන්තර් මෝසම් වැසි ඔක්තෝබර් නොවැම්බර් මාසවල අපට ලැබෙන දෙවැනි අන්තර් මෝසමත් දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා අපට ලැබෙන ඊසාන දිග මෝසමත් දෙක එකතුවට අපි කියනවා ශ්‍රී ලංකාවේ මහකන්නය කියලා. එතකොට මහකන්නයට තියෙනවා ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි සහ පෙබරවාරි කියන මාස පහ. ඒ අනුව බලනකොට පුතේ දුවේ ජල කන්නට මාස 7ක් තියෙනවා මහ කන්නයට මාස 5ක් තියෙනවා 7යි 5යි එකතු කරලා බලන්න 12 කියන්නේ අවුරුද්ද සම්පූර්ණයි වසර පුරාම මේ අපේ වගා කන්න දෙක ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා ඔබට හොඳින් පේනවා ඇති ඒ එක්කම දුල පුතාලා පොඩ්ඩක් පෙරලා ගන්න ඔබේ 10 කුසිකා ආහාර තාක්ෂණ පොතේ 25 වෙනි පිටුව හොඳට බලන්න පුතේ මේ 25 වෙනි පිටුවේ ස්තම්භ ප්‍රස්ථාර තුනක් දීලා තියෙනවා ස්තම්භ ප්‍රස්ථාර තුනක් දීලා තියෙනවා පළවෙනි ස්තම්භ ප්‍රස්ථාරයේ ඒගොල්ලෝ පෙන්නනවා තිත් කලාපය කියලා තිත් කලාපය බලන්න අප්‍රේල් මැයි ජූනි කියන මාසවල වැඩි වර්ෂා පතනයක් ලැබෙනවා ආයිම සැප්තැම්බර් ඔක්තෝබර් වල ආයි වැඩි වර්ෂාවක් ලැබෙනවා ඒ කියන්නේ ශීර්ෂ දෙකක් ඒ වක්‍රිය අපිට දකින්න පුළුවන් වියලි කලාපය බලන්න අපහො වියලි කලාපයේ මාර්තු අප්‍රේල් මැයි වෙනකොට විශේෂයෙන් අප්‍රේල් මාසේ ලොකු ශීර්ෂයක් තියෙනවා ආපහු ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වල නැවත ශීර්ෂයක් තියෙනවා හැමනිතරම ශීර්ෂ දෙක වැඩි වර්ෂා පතනේ තියෙනවා ආවි අවධානය යොමු කරන්න අතරමැදි කලාපය කියන 25 වෙනි පිටුවේ තියෙන ප්‍රස්ථාරයට ඒකෙත් අප්‍රේල් මැයි වල එක ශීර්ෂයකොත් ඔක්තෝබර් නොවැම්බර් වල තවත් ශීර්ෂයකුත් තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වර්ෂාපතන ව්‍යාප්තිය ද්විශීර්ෂාකාරයි. නැත්තම් වසරට දෙවරක් වැඩි වර්ෂාපතන රටාවක් පෙන්වනවා. මෙන්න මේක තමයි ඔය කන්න දෙකට පාදක වුනේ. වැඩි වර්ෂාපතනේ තියෙන කාලෙට වගා කරලා අඩු වර්ෂාපතනේ තියෙන කාලෙට අස්වනු නෙලන්න ඕන විදියට තමයි අපගේ කන්න දෙක යල සහ මහ කන්නේ කියන එක ශ්‍රී ලංකාවේ ස්ථාපිත උනේ නිකන් පොඩ්ඩක් බලන්න පුතේ ඔබේ 26 වෙනි පිටුවේ තියෙන අපේ යල කන්නේ දියා නැත්නම් වගුව දියා බලන්නකෝ බිම් සකස් කරන්නේ මාර්තු අප්‍රේල් මාසවල. ඇයි මාර්තු අප්‍රේල් කියන අන්තර් මෝසම් එක මෝසම් වැස්ස ලැබෙනවත් එක්කම යලට බිම් සකස් කරනවා. මහ කන්නේ දින ඔක්තෝබර් නොවැම්බර් අන්තර් මෝසම් දෙකේදී බිම් සකස් කරනවා. බීජ වැපිරීම තල සිටුවීම බලන්න යල කන්නේට අප්‍රේල් 15ට කලින් කියනවා අපි අලුත් අවුරුද්දට පෙර අපි යල කන්නේට පැල සිටවන අන්තර් මෝසමත් එක්ක මහ කන්නේට ඔක්තෝබර් 15ට ප්‍රථම පැල සිටන අපිට පේනවා ඇති අන්තර් මෝසමේ පැල සිටුවලා බීජ සිටුවලා පැලපත පදම් කරගත්තාම නැත්නම් ස්ථාපිත කරගත්තාම අපිට වර්ෂා ජලයෙන් අපේ ගොවිතැන් කටයුතු කරගැනීමේ පහසුවක් තියෙනවා ඊට පස්සේ බලන්න යල කන්නේදී මැයි ජූනි මාසවලදී පැල වර්ධනය වෙනවා මාස් කන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසවලදී පැල වර්ධනය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඊට පස්සේ පාප බලන අස්වැන් නෙලීම ජූලි අගෝස්තු වල අස්වනු නෙලනවා මහ කන්නේට ජනවාරි පෙබරවාරි වල අස්වනු නෙලනවා. හොඳට බලන්න ජූලි අගෝස්තු කියන්නේ අඩුම වර්ෂාපතනයක් තියෙන කාලයක්. ජනවාරි පෙබරවාරි කියන්නේ අඩුම වර්ෂා පතනයක් තියෙන කාලය. ඇත්තටම ශ්‍රී ලංකාවේ කන්න දෙක පදනම් වෙලා තියෙන්නේ එහෙමයි. අන්තර් මෝසමත් එක්ක වැඩ ආරඹලා මෝසම් වර්ෂාවෙන් ශාකේ නැත්නම් බූගේ හොඳින් වර්ධනය වෙනාට පස්සේ අවසානයේදී අස්වනු නෙලීම ජූලි අගෝස්තු මාසයේ සහ පෙබරවාරි මාසයේ දක්වා ගෙනීම තමයි අපේ කන්න ක්‍රමයේ අපි මේ කන්න දෙකේ සිදු කරන්නේ. ඒක එදා ඉඳලම පුරාණ කාලේ ඉඳලම පැරණනොත් මේක හොඳින් දැනගෙන හිටියා. අපිට එකතු කරගත්ත ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා උපරිම වර්ෂා ජලයෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි අපි පැරණි මුතුන් මිත්තොත් අද වෙනකොටත් තාම මේ ගෝවිතැන් කටයුතු කරගෙන යන්නේ. ඉතින් දුවේ පුතේ, අපි දැන් වර්ෂා පතනය ගැන කතා කළේ, වැස්ස ලැබෙන ක්‍රම මොනවද, වැස්සෙන් කොහොමද අපේ ගෝවිතැන් කටයුතු කරන්නේ, මේවා තමයි මේ වෙනකල් අපි කල්පනා කරමින් සිටි. අපි බලමු එහෙනම් මේ වර්ෂා පතනයේ තියෙන හිතකර බලපෑම් මොනවද කියලා. එකක් තමයි වර්ෂා පතනය බිම් සකස් කරන්න වැස්ස ඕනේ. මොකද හුඟක් වේලුනොත් අපිට නගුල් පාවිච්චි කරලා බිම් සකස් කරගන්න බෑ. ඒ වගේම වැඩිම වර්ෂා පතනය වැඩි වෙලා ගොඩාක් මඩ වුණොත් ඒත් බිම් සකස් කරගන්න බෑ. එහෙනම් සාමාන්‍ය මද වැසි ලැබීම බිම් සකස් කර ගැනීමට පහසුවක් වෙනවා. දෙවැනි කරුණ ගත්තොත් බීජ පරෝහණයට, ඒත් හොඳ මද වර්ෂා පතනයක් තිබීම බීජ පැලවෙන්න හේතුවක් වෙනවා. සේම අධික වර්ෂා පතනයක් තිබීම බීජ නරක් වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට පැල වර්ධනයට අපි දන්නවා මොකද්ද ඕනේ, තිතමණිය ඕනේ, ජලය ඕනේ. එහෙනම් වර්ෂා පතනය අවශ්‍යයි. මල්හා පළහට ගන්න වර්ෂා පතනය අවශ්‍යයි. ඊළඟට අපි පොහොර තෙල් විශේෂයෙන් ඛනිජ වල ලබන පොහොර යෙදුවහම මේ පොහොර ශාකයට උරාගන්නේ වතුරෙදී වෙලා, එහෙනම් ජලය ඕනේ. ජලය ඕන නම් වර්ෂා පතනය ලැබෙන්නට ඕනේ. ඒ තමයි වර්ෂා පතනයේ හිතකර බලපෑම. හිතකර බලපෑම මෙන්ම දරුවනේ වර්ෂා පතනයට අහිතකර බලපෑමුත් නැත්තේම නැහැ. අපි දන්නවා අර ඉස්සලත් කිව්වා වගේ අධික වර්ෂා පතනයේදී බිම් සකස් කිරීමේ ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම අධික වර්ෂා පතනය ලැබුණොත් බීජ පැල කුණු වෙලා යනවා. ඊළඟට අධික වර්ෂා පතනය ලැබුණොත් අපේ බෝග ඇද හැලෙනවා. ඇද හැලුණොත් අස්වන් වෙලීමට කරදර වෙනවා, වගේම අස්වන් හානි වැඩි වෙනවා. ඊළඟට මල්වල පරාග සේදිලා ගිහිල්ලා අස්වැන්න අඩු වෙනවා. ඊළඟට අධික වැස්ස නිසා සමහර රසවත් ප්‍රනීත පළතුරු වල රසවත් බව නැති වෙලා යනවා. විශේෂයෙන් දැන් උග්ගහක් ගත්තොත් අර සීනි ප්‍රමාණය නැතුව රස අඩු වෙනවා. ගස්ලබු ගෙඩියක් ගත්තොත් ගස්ලබු ගෙඩියේ රස ගොඩාක් අඩු වෙනවා. ඊළඟ එක තමයි ජල ගැලීම වලට වගේ ලක් වුණොත් ශාක විනාශ වෙලා ඒ උඩින් වැලි වගේ දේවල් ඇවිදින් වැටිලා ශාක අපේ මුළු ගොවිතැන් කටයුතුම විනාශ වෙලා යනවා. මේ තමයි වර්ෂා පතනයේ අපට ලැබෙන වාසි සහ අවාසි. හරි දරුණ, අපි ඊළඟට කතා කරමු භූග වගාවට උෂ්ණත්වය කොහොමද බලපාන්නේ. භූ අපි ඉස්සෙල්ල උෂ්ණත්වය ගැන කතා කළා. උෂ්ණත්වය කියන්නේ ඇත්තට පරිසරයේ තාප ප්‍රමාණය මනින මිම්ම. උෂ්ණත්වය මනින හැටිත් අපි කතා කළා. මේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද? එකක් තමයි අපි දන්නා පෘථිවියේ අපි මනක් කල්පිත රේඛාවක් වෙන සමකයේ කියලා නැත්තම් සූර්යයා මුදුන් වන රේඛාව. මේ සමකයේ සිට තියෙන දුර, දැන් සමකයේ තියෙන දුර වැඩිම කොටස් දෙකක් තියෙනවනේ, එකක් උත්තර ධ්‍රුවනික දක්ෂිණ ධ්‍රුවේ. සමකයේ සිට දුර වැඩි වෙන්න උෂ්ණත්වය අඩු වෙනවා. එහෙම අඩු වේගෙන ගිහිල්ලා ඔබ දන්නවා උත්තර ධ්‍රුවේ දක්ෂිණ ධ්‍රුවේ තියෙන අයිස් කඳු. එහෙනම් පෑදලි සමකයේ ආසන්න වෙන්න වෙන්න උෂ්ණත්වය වැඩි රටවල් තියෙනවා, වගේම සමකයට ඈත් වෙන්න වෙන්න සෞම්‍ය කලාපික රටවල් පිහිටනවා. දෙවෙනි එක තමයි උච්චත්වය. විද්‍යාඥෝ හොයාගෙන තියෙනවා උච්චත්වය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 100ක් ඉහළට යනකොට උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.64ක් පහළ යනවා කියලා. 0.64ක් අඩු වෙනවා මීටර් 100කට. ඒ කියන්නේ උච්චත්වය වැඩි වෙන්න අර භූතාපයේ බලපෑම අඩුවන නිසා උච්චත්වය වැඩි වෙනකොට උෂ්ණත්වය පහළ යනවා. ඊළඟ එක තමයි මූදේ සිට ඇති දුර ප්‍රමාණය. මූද ආසන්නයේ මූද ළඟ ප්‍රදේශයේ උෂ්ණත්වය අඩු වෙනකොට මූදෙන් ඈතට යන්න යන්න උෂ්ණත්වය ටිකක් වැඩි වෙනවා. අර ජල වාෂ්ප ප්‍රමාණය මූදවට වැඩි වෙලා මැදට අඩු වීම නිසා තමයි මේ උෂ්ණත්ව ප්‍රමාණය අඩු වෙන්නේ. ඊළඟ වන ගහණය. යම්කිසි ප්‍රදේශයක නැත්නම් යම්කිසි ඉඩමක වනාන්තර තියෙනවා නම්, ගස්වැල් හොඳට වවලා තියෙනවා නම්, ඒ ඉඩමේ නැත්තම් ඒ ක්ෂේත්‍රයේ ඒ පළාතේ උෂ්ණත්වය අනිවාර්යෙන් පහළ යනවා. ඒකට හේතුව වන ගහණය නිසා ක්ෂේත්‍රයේ විශාල ප්‍රමාණයක් ජල වාෂ්ප උත්සේදනය හරහා එකතු වෙනවා. මේ එකතු වෙන ජල වාෂ්ප තාපය උරා ගැනීම නිසා පරිසරයේ තාප ප්‍රමාණය අඩු වෙනවා, උෂ්ණත්වය පහළ යනවා. ඊළඟට අභ්‍යන්තර ජලාශවල පිහිටීම. ඔබටත් අත්දැකීම් නැති, ඔබගේ නිවස තියෙන්නේ ගමේ වැවක් ළඟටන්, දැන් වැව් බැඳි රටේ නම් හැම ගමකටම වැවක් පිහිටන ආකාරයට තරම් වැව් තියෙනවා. මේවා පිරලා තියෙන කාලෙක මේ වැව අසල, වැව පහළ අපේ ගෙවල් තියෙනවා නම් ඇත්තටම එම නිවාසවල උෂ්ණත්වය ඊට එපිට තියෙන නිවාසවලට සාපේක්ෂව අඩුයි. ඒකට හේතුව තමයි මේ ජලාශවලින් වාෂ්පීකරණ ජල වාෂ්ප. මේවා ඒ වාෂ්පීකරණය වෙන්න අවට වාතයෙන් තාපය උරා ගන්නා නිසා ඉබේම ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය පහළ යනවා. ඊළඟ මිනිස් ක්‍රියාකාරකම්. ඉතාම නරක ලෙස පරිසරයට හානි කරන්නේ මිනිසා. වනාන්තර ඉදි කරනවා, කර්මාශාලා හදනවා, නාගරීකරණය, ගම් දනව් වැඩි කිරීම, සංවර්ධන යෝජනා ක්‍රම, මේ කතන්දර හැම එකක් කරාම අපි කරන්නේ අපේ පරිසර උෂ්ණත්වය වැඩි කිරීම. ඉතින් පුතේ, මේ විදියට උෂ්ණත්වයට බලපාන සාධක මේ විදියට වෙනස් වෙනවා කියලා බලමු. කොහොමද උෂ්ණත්වය අපේ භෝග වගාවට හිතකර බලපෑම් මොනවද, අහිතකර බලපෑම් මොනවද කියලා. උෂ්ණත්වයේ හිතකර බලපෑම් ගත්තාම දුවේ පුතේ, එකක් තමයි බීජ පරෝහණයට. අපි හොඳටම දන්නවා බීජයක් පැලවෙන්න ජලය, වාතය, උෂ්ණත්වය, ආලෝකය කියන සාධක හතරක් බලපාන. ඒකෙනුත් ජලය, වාතය, උෂ්ණත්වය ප්‍රධානයි. එහෙනම් උෂ්ණත්වය නැත්තම් බීජ පැලවෙන්නේ නැහැ. ඔබ බීජ සාම්පලයක් අරන් වතුරෙන් පොඟවලා ඔක්කොම දීලා පිජ් එක දාලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන් පැලවෙන්නේ. එහෙනම් බීජ පරෝහණයට උෂ්ණත්වය ඕනේ. ඒ වගේම දඬු කැබලි මුල් ඇද්දවීමටත් උෂ්ණත්වයේ වැඩිවීම වැදගත් වෙනවා. දඬු කැබලි මුල් ඇද්දවීමට උෂ්ණත්වයේ වැඩිවීමේදී දඬු කැබලි එක්තරා සීමාවක් තියෙනවා. මේකට දඬු කැබලි මුල් ඇද්දවීම වැඩි වෙනවා. ඊළඟට උෂ්ණත්වයේ එක්තරා සීමාවක් දක්වා වැඩිවීම ප්‍රභා සංශ්ලේෂණයේ වැඩිවීමට හේතුවක් වෙනවා. එහෙනම් උෂ්ණත්වයේ වැඩි වෙනකොට එක්තරා සීමාවක් දක්වා ප්‍රභා සංශ්ලේෂණයේ වැඩි වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ වැඩිවීම නිසා ආහාර නිෂ්පාදනයේ වැඩි වෙනවා. ආහාර නිෂ්පාදනයේ වැඩි කියලා කියන්නේ අපි අස්වැන්න වැඩි වෙනවා. ඊළඟ එක තමයි උත්සේදන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට උත්සේදන ශීඝ්‍රතාවය වැඩි. උත්සේදනය කියන්නේ ශාකයක වායව කොටස් වලින් වාෂ්පාකාරයෙන් ජලය පිටවීම. ඒකෙනුත් 98%ක් ජලය පිට වෙන්නේ පූටිකා හරහා. එතකොට පූටිකා හරහා ජලය පිට වෙනකොට දරුවනේ යටින් උඩින් ශාකා පත්‍ර වලින් ජලය පිට වෙනවා. ඊට හා සාපේක්ෂව මුල් වලින් ජලය උරා ගන්නවා. උරා ගන්න ජලයේ ඛනිජ ලවණ උරා ගැනීම නිසා ශාකවලට පෝෂණය ලැබෙනවා. පෝෂණ ලැබීම නිසා වර්ධන වේගය වැඩි වෙනවා. ඒත් එක්කම අස්වැන්න වැඩි වෙනවා. එතකොට ඊළඟ එක තමයි දහවලට උෂ්ණත්වය වැඩි වෙලා රාත්‍රියට උෂ්ණත්වය අඩු වීම අලභෝගවලට හොඳයි. දැන් අර්ථාපල් අල එරෙන්නට විශේෂයෙන් අලභෝග වගා කිරීමේදී දහවල් වැඩි උෂ්ණත්වයකුත් රාත්‍රියට අඩු උෂ්ණත්වයකුත් තිබීම ඉතාම හිතකර පරිසරයක් බවට පත් වෙනවා. ඊළඟට සෞම්‍ය කලාපික භෝග වල මල් පිපෙන්න නම් අඩු උෂ්ණත්වයට මේවා භාජනය කරන්න, වසන්තීකරණය කරන්නට ඕනේ. ඒකට කියනවා වසන්තීකරණය කියලා. මේ සෞම්‍ය කලාපික භෝග මල් පිපෙන්න ඒවා අඩු උෂ්ණත්වයකට භාජනය වෙන්නට ඕනේ. එහෙම නැත්නම් වසන්තීකරණය කරන්නට ඕනේ. ඒකත් උෂ්ණත්වයේ හොඳ බලපෑමක්. ඊළඟ එක තමයි වැඩි උෂ්ණත්වය, නැත්නම් උෂ්ණත්වයේ වැඩිවීම කාබන් ද්‍රව්‍ය ජීර්ණය වෙන්න වේගවත්. මොකද උෂ්ණත්වය වැඩි වෙනකොට සුත්‍ර ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. සුත්‍ර ජීවි ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට කාබන් ද්‍රව්‍ය ජීර්ණය වැඩි වෙනවා. එහෙනම් පෝෂක ලැබීමත් පසට වැඩි වෙනවා. ඊළඟට අපි බලමු මොකද්ද උෂ්ණත්වය අහිතකර බලපෑම් මොනවද කියලා. උෂ්ණත්වය වැඩි වෙනකොට එක්තරා සීමාවකට එහෙන් උෂ්ණත්වය වැඩි වුණොත් පූටිකා වැහිලා ගිහිල්ලා උත්සේදනය අඩු වෙනවා. ඊළඟට තව කරුණක් ගත්තොත් උත්සේදනය වැඩි වුණාම ශාකම් මැල වෙනවා. කියන්නේ ජල ඌණතාවයටපත් වෙනවා. ජල ඌණතාවයටපත් වෙනවා කියන්නේ වර්ධන වේගයේ බලවල ආපහු අස්වැන්න අඩු වෙනවා. ඊළඟට තවත් උෂ්ණත්වය වැඩි වුණොත් පුෂ්පහා පරාග හැලිලා යනවා. පරාග වේලෙනවා. පරාග වල සරු බව නැති වෙනවා. ඒ නිසා වෙනුත් අස්වැන්න අඩු වෙනවා. ඒ වගේම උෂ්ණත්වය අඩුමලෝ ගොඩක් අඩු වුණොත් එහෙම පත්‍ර තුල ජලය මිදිලා පත්‍ර පුපුරා යන්න පුළුවන්, නැත්නම් සූර්ය පිළිසීම ඇති වෙන්න පුළුවන්. මේ තමයි උෂ්ණත්වයේ අහිතකර බලපෑම් සහ හිතකර බලපෑම්. ඊළඟට පුතේ දුවේ අපි බලමු භෝග වගාව කෙරෙහි ආලෝකයේ බලපෑම කොහොමද කියලා. ඔබ දන්නවා ආලෝකයේ, අපි කිව්වා ආලෝකයේ බලපෑම අපිට ආලෝකය ලබා දෙන ප්‍රධානම ප්‍රභවය සූර්යා. සූර්යාගේ ලැබෙන ආලෝකයෙන් අපිට භූග වගාවට ඒකේ ಗುಣ තුනක් බලපාන ආලෝක කාල සීමාව ආලෝක තීව්‍රතාවය සහ ආලෝකයේ ගුණාත්මය බලපානවා කියලා අපි මීට පෙර පාඩමකදී ඉගෙන ගත්තා ඔබට මතක ඇති. අපි බලමු ආලෝක තීව්‍රතාවය කොහොමද බලපාන්නේ කියලා. ආලෝක තීව්‍රතාවය කිව්වේ ඒකක ක්ෂේත්‍රඵලයකට වැටෙන ආලෝක ශක්ති ප්‍රමාණය. ආලෝක ශක්ති ප්‍රමාණය කොහොමද භූග වගාවට බලපාන්නේ? හිතකර ලෙස බලපාන හැටි අපි ඉස්සල්ලාම බලමු. එතකොට ආලෝකය සමහර භෝග වර්ග තියෙනවා පුතේ. වැඩි ආලෝකයට ප්‍රිය කරන අර ඉංග්‍රීසි පොතල සන් ලවින් ප්ලාන්ට් කියලා. ඒකනම් ආලෝකයට කැමති. ඔය අපි බවන කුඩා ක්ෂේත්‍ර භෝග මිරිස් බටු තක්කාලි වී එතකොට කව්පි මුං සෝයා ඔය ගොඩාක් වගා කරන භෝග ගොඩාක් ආලෝකයට කැමති. සමහර භෝග වර්ග තියෙනවා නැත්නම් සමහර ශාක වර්ග තියෙනවා ආලෝකේ නැත්නම් කිසිසේත් මල් පිපෙන්නේ නැහැ. රෝසවල මල් පිපෙන්නේ නැහැ ආලෝකේ නැත්නම්. බූගන්විලාවල මල් පිපෙන්නේ නැහැ. එහෙනම් මල් පිපෙන්න ආලෝකේ ඕනේ. එහෙනම් ආලෝකයට සංවේදී ආලෝකයට ප්‍රිය කරන ශාක කියලා කොටසක් තියෙනවා මේ තීව්‍රතාවයේදී. ඊළඟ ආලෝකයට එච්චර ප්‍රිය නොකරන සන්පෝබික් ආලෝකයට බය ශාක කියලා කොටසක් තියෙනවා. මොනවද? ඇන්තුරියන්, ඕකිඩ්, හෝපි, කොකෝවා, ගම්මිරිස්, බිගෝනියා, ඔය සමහර පර්ණාංග විශේෂ මේවා ගොඩාක් ආලෝකයට ප්‍රිය කරන්නේ. එතකොට මොන ආලෝක තීව්‍රතාවය අනුවත් භෝග කොටස් දෙකකට බෙදෙනවා ආලෝකයට කැමති ආලෝකයට අකමැති කියලා. ඊළඟට බලමු තව ආලෝකය මේ ආලෝක තීව්‍රතාවය බලපානවා. ආහාර නිෂ්පාදනයේ වැඩි වෙන ආලෝක තීව්‍රතාවය වැඩි වෙනකොට ආලෝක මේ ආහාර නිෂ්පාදනයේ වැඩි වෙන. දැන් හොඳම උදාහරණය වීවගාවේදී තෙත් කලාපයට වඩා වියලි කලාපයේ අස්වැන්න වැඩි. හේතුව තමයි වියලි කලාපයේ ආලෝක තීව්‍රතාවය වැඩි තෙත් කලාපයට වඩා. මොකද තෙත් කලාපයේ ගොඩාක් වෙලාවට ආලෝක අහස වලාකුලෙන් වැහිලා තියෙන හින්දා වැඩි ආලෝක තීව්‍රතාවයක් ලැබෙන්නේ. ඒ නිසා තෙත් කලාපයේ අස්වැන්න අඩුයි. හැබැයි වියලි කලාපයේ ඊට සාපේක්ෂව අධික ආලෝක තීව්‍රතාවයක් ලැබෙනවා. ඒ නිසා වී අස්වැන්න වැඩි වෙනවා. ඒකත් තව හොඳ වාසියක්. ඊළඟට ඔබ ඊළඟක තමයි මේ ක්ලෝරොෆිල් හා ඇන්තොසයනින් වර්ණක සංශ්ලේෂණයට ආලෝකයේ උනේ ශාකවල. දැන් උදාහරණ මම පුංචි උදාහරණයක් කියනවා. ඔබ විලාඩ් අඹගස් දැකලා ඇති. විලාඩ් අඹගහවල මේ ආලෝකයේ නිරාවරණ වෙන පැත්තේ විලාඩ් අඹගෙඩි ලස්සන රතු පාට හුරු රෝස පාට වර්ණයක් හැදෙනවා. හැබැයි ඇන්තොසයනින් හැදෙනවා. හැබැයි ආලෝක මර අඹ කොළ ඇතුලේ හැංගිලා තියෙන ගෙඩි සාමාන්‍යයෙන් අපි ඔය දේසි අඹ ගෙඩියක් වගේ පෙට්ටි අඹ ගෙඩියක් වගේ කුල පාට. ඒ කියන්නේ වර්ණකේ සංශ්ලේෂණය වෙන්න ආලෝකයේ තියෙන්නට ඕන. විශේෂයෙන් විසිතරු ශාකවල ලස්සන ලස්සන වර්ණක නිර්මාණය වෙන්නේ ආලෝකයේ වැටුනොත් විතරයි. ඊළඟට වීවාගේ ධාන්‍ය වර්ගවල පඳුරු දාන්නත් ආලෝක තීව්‍රතාවය වැඩි වෙන. තීව්‍රතාවය වැඩි නම් පඳුරු දැමීම වැඩි. පඳුරු දැමීම වැඩි නම් අස්වැන්න අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ වගේම අහිතකර බලපෑම් තියෙනවා පුතේ. සාමාන්‍යයෙන් ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම මං කිව්ව ආලෝක තීව්‍රතාවය වැඩි වුණාම කහ ආලෝක එහෙම ගොඩාක් වැටෙනවා. වැටුණාම පුරුක් දික් වෙනවා. පර්ව දික් වෙලා ශාක උස යනවා. උස ගියොත් දැන් මේ වගේ ශාකයක් උස ගියොත් වෙන්නේ මොකද? ඒ ශාකේ ඇද හැලිලා අස්වැන්න හානි වෙනවා. හැබැයි ඔකේ අනිත් පැත්ත උක් වගේ ශාකයක් උස ගියොත් ඒකේ පර්ව දික් වෙලා පුරුක් ඇතුලේ ගොඩාක් සීන තැම්පත් වෙනවා. ඒකට උක් වලට මේක හොඳ වුණාට විහිවලට මේක හොඳ නෑ. ඒක තමයි හැටි. කෙනෙකුට හොඳ වෙන දේ තව කෙනෙකුට හොඳ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඊළඟ දෙවෙනි කරුණ ආහිතකර බලපෑම් බලන්න. ආලෝක තීව්‍රතාවය අඩු වෙනකොට ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙලා ශාකය දුර්වල වෙනවා. එහෙනම් ආලෝකයේ ඒ විදිහටත් බලපානවා. තවත් එකක් තමයි ප්‍රභාවාර්තී චලන. ප්‍රභාවාර්තී චලන කියලා කියන්නේ පුතේ ශාක ආලෝකයේ දෙසට නැමීම. මේක දැන් ඔබේ ගෙදර වටේට පොල්ගස් තියෙනවා නම් ඔබ දැකලා ඇති සියලු පොල්ගස් ඔබේ ගේ වහලේ උඩට තමයි එන්නේ. එතකොට එක්ක පොල්ගහ කපන්න වෙනවා නැත්නම් කම්බියක් දාලා අදින්න වෙනවා. ඇයි මේ? ප්‍රභාව දෙසට ආලෝකයේ දෙසට මේක වර්තනය වී ප්‍රභාවාර්ථී චලන බවට පත් වෙනවා. මේක බොහෝ විට අවඩක් වෙන අවස්ථා වැඩි. ඊළඟට උෂ්ණත්වය වැඩි වුණාම ප්‍රමාණාත්මක ඕනෑමට වඩා උෂ්ණත්වය වැඩි වුණාම පූ ටිකා වැහිලා ප්‍රභා සංශ්ලේෂණය මොකද පූ ටිකා වැහුණාම උරාගන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඒ අඩු වුණාම ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙලා අස්වැන්න අඩු වෙනවා. ඉතින් අපි මේ කතා කළේ භෝග වගාවට ආලෝක තීව්‍රතාවය බලපාන ආකාරය. ඊළඟට අපි බලමු දුවේ පුතේ ආලෝකයේ ගුණාත්මය කොහොමද බලපාන්නේ කියලා. ඔබට කිව්වා මම මතක ඇති මුලින්ම කාලගුණයේ කතා කරනකොට පරාමිතීන් ගැන කතා කරනකොට සූර්යාගෙන් ලැබෙන ආලෝක කිරණවල තරංග ආයාම සංයුතියට තමයි ආලෝකයේ ගුණාත්මය කියනවා කියලා කිව්වේ. ඒත් එක්කම මම ඔබට ඒ වෙලාවේ මතක් කළා පිස්මයක් කරහා මේ ආලෝක හදම්බයක් ඇව්වහම මේක අපකිරණ භාජනය වෙලා රතු තැඹිලි කහකොළ නිල් ඉන්ඩිගෝ දම් කියන වර්ණ හතට බෙදෙනවා කියන. මෙන්න මේ ගුණාත්මය කොහොමද භෝග වගාවට බලපාන්නේ කියන එක තමයි අපි මෙතන මේ කතා කරන්නට යන්නේ. මම ඒ වෙලාවෙත් මතක් කළා වගේ මෙතනත් නිල්සා රතු ආලෝකය අනිවාර්යයෙන්ම ප්‍රභා සංශ්ලේෂණයට හිත කරයි. ප්‍රභා සංශ්ලේෂණය වැඩි කර ගන්න නම් නිල්සා රතු ආලෝකය අවශ්‍යයි. ඔබට මා දැකලා ඇති කිසල් කැන් වලට බොහෝ විට නිල් පාට ඉටිඋරයක් වහන කිසල් කැනට. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ගෙඩි විශාල කර ගන්න, ගෙඩි රවුම් කර ගන්න තමයි ඒගොල්ලෝගේ බලාපොරොත්තු. මේකත් එක විදියක්. ඊළඟට රතු ආලෝකය ගත්තාම අතු බෙදීමටත් බීජ ප්‍රරෝහණයටත් රතු ආලෝකය වැදගත් වෙනවා. ඊළඟට නිල්දම් නැත්නම් ඉන්ඩිගෝ කියන පාට පර්වදික් වෙන්නත් බීජාදරයේ වර්ධනයට වැදගත් වෙනවා. ඒ වගේම මම ඔබට කිව්වා කහ ආලෝකයෙන් පුරු දික් වෙනවා කියලා කිව්වා. නැත්නම් පර්වදික් වෙනවා කියලා කිව්වා. ඒත් එක්කම මම කියන කුල පාට ආලෝකයෙන් පත්‍ර තලය පළල් වෙනවා කියලා. එහෙනම් මේ වගේ හිතකර බලපෑම් තියෙන ආලෝකේ ගුණාත්මේ, ඒ වගේම අහිතකර බලපෑමුත් තියෙනවා. ඊළඟට මේ ඈත රතු ආලෝකය කියන එක, ඈත රතු ආලෝකයේ අතු බෙදීම සහ බීජ ප්‍රරෝහණය නවත්තනවා. ඈත රතු ආලෝකයේදී අතු බෙදීමත් බීජ ප්‍රරෝහණයත් නවත්තනවා. ඊළඟට පාර ජම්බුල කිරණ වැටුනහම ශාකවල විකෘති නිර්මාණය කරන, විකෘති ඇති කරනවා. අදෝරක්ත කිරණ වලින් පරිසර උෂ්ණත්වය වැඩි කරනවා. මෙන්න මේවා තමයි ආලෝක තීව්‍රතාවයේ හිතකර සහ අහිතකර බලපෑම්. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට බලමු ආලෝකයේ කාල සීමාව කොහොමද භෝග වගාවට බලපාන්නේ කියලා. දැන් ආලෝකයේ කාල සීමාව භෝග වගාවට දක්වන ප්‍රතිචාරයට අපි කියනවා ප්‍රභාවදි සංවේදීතාවය කියලා. ප්‍රභාවදි තමයි ෆොටෝ පීරියොඩිසම් කියලා කියනවා. ප්‍රභා අවදි සංවේදීතාවය කියලා කියන්නේ ආලෝක පුෂ්ප හට ගන්න මෙන්න මේ දිවා දිගේ බලපෑම, නැත්තම් ආලෝක පවතින කාල සීමාවේ බලපෑමට කියනවා ප්‍රභාවදි සංවේදීතාවය කියලා. මේ ප්‍රභාවදි සංවේදීතාවය මත ශාක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එකක් කීටි දින ශාක, දිගු දින ශාක සහ දින උදාසීන ශාක කියලා. කියන්නේ ආලෝකයේ බලපෑම ආලෝකයේ අඩුවෙන් ලැබුණහම මල් පිපෙන ශාක, ආලෝකයේ වැඩියෙන් ලැබුණහම මල් පිපෙන ශාක සහ පුෂ්පීකරණයට ආලෝකයේ බලපෑමක් නැති ශාක කියලා. මෙන්න මේ ප්‍රභා සංවේදීතාව මත කොටස් තුනකට බෙදෙනවා. දැන් මේ දිගු දින ශාක කියන්නේ මොකද්ද? ඒ ශාකයටම ආවේනික එක්තරා දිවා දිගක් තියෙනවා. අපි හිතමු එක ශාකයක් තියෙනවා. එයාට ආලෝකය පැය 11යි විනාඩි 30ක් ලැබුණාම ඇති. හැබැයි පැය 11යි විනාඩි 30කට වඩා වැඩියෙන් ආලෝකය ලැබුණොත් මල්ටි පෙනවා. ඒ කියන්නේ එයාටම ආවේනික දිවා දිගකට වඩා වැඩියෙන් ආලෝකය වැටුනොත් මල්ටි පෙන ශාක වලට අපි කියනවා දිගු දින ශාක කියලා. එතකොට එයාටම ආවේනික ආලෝක කාල සීමාවක් තියෙනවා. දැන් උදාහරණයක් වෙයි පැය 11යි විනාඩි 30ක්. ඒ තමයි යාට අවශ්‍ය ප්‍රමාණය. ඊට වඩා ඉක්මවා එක තත්පරයක් හරි නැත්නම් එක විනාඩියක් හරි ආලෝකේ වැඩියෙන් වැටුනොත් එයා මල්ටි පෙනවා. ඒවට කියනවා අපි දිගු දින ශාක කියලා. උදාහරණ ගත්තොත් එහෙම ඔය බීට්, කැරට්, රාබු, සලාද, ලූණු, අර්තාපල් මේවා දිගු දින ශාක. කෙටි දින ශාකයක් කියලා කියන්නේ අර මං ඉස්සලා කිව්වා වගේ එයාටම ආවෙනික එක්තරා දිවා දිගක් තියෙනවා. අපි හිතමුකෝ පැය 12යි විනාඩි 10යි. ඊට වඩා බැරි වෙලාවත් අඩුවෙන් ආලෝකයේ වැටුනොත් මල්ටි පෙනවා. ඒ කියන්නේ එයාටම ආවෙනික දිවා දිගට වඩා අඩු කාලයක් සූර්යාලෝකයේ වැටුනොත් මල්ටි පෙන ශාක වලට කියනවා කෙටි දින ශාක කියලා. දැන් උදාහරණ ගත්තොත් උක්, කූපි, මුං, ස්ට්‍රෝබෙරි, දුම්කල මෙන්න මේවා මෙන්න මේ කෙටි දින ශාක ගණයට වැටෙනවා. හැබැයි අද වෙනකොට මේ දිගු දින ශාකත් කෙටි දින ශාක වලට වඩා ගොඩාක් අභිජනනය කරලා නැත්තම් තෝරගෙන තියෙන්නේ මෙන්න මේ දින උදාසීන ශාක, නැත්තම් පුෂ්පීකරණය සඳහා ආලෝකයේ බලපෑමක් නොමැති ශාකමක් නිසාද. ඒවා තමයි එතකොට අවසරයේ ඕනෑම කාලයක වගා කරන්න පුළුවන් නිසා විද්‍යාඥයෝ විසින් මේ කෙටි මේ දින උදාසීන ශාක තමයි වර්ධනය කරලා ගන්නට උත්සාහ කරන්නේ. හොඳයි දරුවනේ, අපි එහෙනම් ඊළඟට බලමු චුට්ටක් ඉගෙන ගන්නට සාපේක්ෂාර්ථය කොහොමද බලපාන. අපිට මතකයි අපි සාපේක්ෂාර්ථය කියන කාරණාව දැක්වා නේද? නියත උෂ්ණත්වයේදී අපි ඉන්නේ එකදී වායුගෝලයේ යම්කිසි පරිමාවක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ප්‍රමාණයට සාපේක්ෂව සත්‍ය වශයෙන්ම තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය ප්‍රතිශතය සාපේක්ෂාර්ථයයි කියලා අපි කිව්වා. ආර්ථාවය ප්‍රතිශතයක් හැටියට ගන්නේ කියලාත් අපි මීට පෙර පාඩමේදී කතා කළා. ඔබට මතකයි පුතේ. ඉතින් ආර්තාව හිත කර බලපෑ. ඔබ දන්නවා ආර්තාව කොච්චර හිත සාපේක්ෂාර්තා හිත කරන සමහර විශේෂ දැන් බිගෝනියා පර්ණාංග වාගේ විසිතුරු ශාක හොඳින් වැඩෙන්නට හොඳ සාපේක්ෂාර්තාවයක් තියෙන්න ඕන. ඊළඟට මම ඉස්සල්ලත් කිව්වා දඬු කැබෙනි මුල් අද්දව ගන්න. සාපේක්ෂ උෂ්ණත්වය වැඩි වුණා වගේම සාපේක්ෂාර්තාවත් වැඩි වෙන්නට ඕනේ. නැත්නම් උෂ්ණත්වය විතරක් වැඩි වුණොත් දඬු කැබල්ල වේරෙනවා. වේරෙන්නේ නැතුව තියාගන්න අනිවාර්යෙන් සාපේක්ෂාර්තාවය වැඩි වෙන්නට ඕනේ. ඊළඟට කලංකය ග්‍රාහී වෙන්න පරාගය ඇවිල්ලා කලංකේ ඇලෙන්න ඕනේ. ඇලෙන්න නම් කලංකේ තෙත්ව තියෙන්නට ඕනේ. මෙන්න මේ කලංකේ තෙත්ව තිබීම වැඩි කරගන්නේ සාපේක්ෂාර්තාවය. නැත්තම් වෙන කලංකේ වීලිලා ගිහිල්ලා ගසේ සරු මලේ තියෙන සරු බව නැති වෙලා යනවා. ඒ වගේම අහිතකර බලපෑමක් තියෙනවා පුතේ. ශාක රෝග ඇති කරනවා. ගුඩාක් ශාක රෝග ඇති කරන්න මේ ආර්තය බදන් ඔතේ වගාවේදී ඇති වෙනවා. මේ බිබිලියංග මාරය කැලඩක්. බිබිලියංග මාරය හදන්නට හැදෙන්නට ගොඩාක් හේතු වෙන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ වැඩිවීම. වැඩි වුණාම මේ බිබිලියංග මාරයෙන් ලෙඩේ හැදෙනවා. ඊට පස්සේ බොහෝ පරිබෝධකයන් ව්‍යාප්ත වෙනවා. විශේෂයෙන් ආර්තය වැඩි අවස්ථාවන්දී බොහෝ පරිබෝධක සහ රෝග ව්‍යාප්තිය ගොඩාක් වැඩි. ඊළඟට තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වුණාම උස්වේදනය අඩු වෙනවා. උස්වේදනය අඩු වුණොත් ජලය උරා ගැනීම අඩු වෙනවා. ජලය උරා ගැනීම අඩු වුණොත් ඛනිජ අවශෝෂණය අඩු වෙලා අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපේ භෝග වගාවේ අස්වැන්න අඩු වෙන්නේ. ඊළඟ එක තමයි සාපේක්ෂාර්ථය වැඩි නම් ගබඩාවල තියෙන ධාන්‍ය වලට පරිබෝධ හානි වැඩි වෙනවා. ගබඩා ධාන්‍ය තෙතමනේ උරා ගැනීම වැඩි වෙලා ජීවිතාවය නැති කර ගන්නවා. මේවත් අවාසි සාපේක්ෂාර්ථය වැඩි වීම. ඊළඟට සාපේක්ෂාර්ථය වැඩි වුණාම සුලගින් පරාග විසිරීමට බාධා ඇති කරනවා. මොකද සාපේක්ෂාර්ථය වැඩි නම් පරාගයේ ඉක්මනින්ම ජලය උරා ගන්නවා. නැත්නම් පරාගයේ වටේ ජලය අනු සම්පත් කර ගන්න. ඒක තති පරාගයේ බර වැඩි වෙලා බොහොම කිට්ටු තැනකින් පරාගය පොළොට පාත් වෙනවා. ඒ නිසා වෙන්නේ මොකද වෙන්නේ? පරාග සුලඟින් ව්‍යාප්ත වීමට ගැටලු ඇති වෙලා තියෙනවා. ඊළඟට බලමු දුවේ පුතේ භෝග වගාවට සුලඟේ බලපෑම. දැන් අපි කතා කරමින් ඉන්නේ එක එක දේශගුණික සාධක කොහොමද භෝග වගාවට බලපන. හැම එකම අපි කරකෝල අරන් ගතා කරන්නේ මොකටද? අපේ කුසිකර්මයේදී භෝග වගාවට මේවා බලපාන්නේ කොහොමද කියලා. දැන් සුලඟ භෝග වගාවට බලපෑම දැන් මීට කලිනුත් කතා කළා. සුලඟේ වේගයමයි ඉන්නේ කොහොමද? සුලඟේ දිසාවමයි ඉන්නේ කොහොමද කියලා අපි කතා කරා. සුලඟේ හිත කර බලපෑම් ගත්තාම මඳ සුලඟ පරාගණය වැඩි කරනවා. මඳ සුලඟ කාබන් ඩයොක්සයිඩ් ශාකය ළඟට ගෙනල්ලා ප්‍රභා සංශ්ලේෂණය වැඩි කරනවා. ඊළඟට මඳ සුලඟ උච්ඡේදනය හොඳින් තියාගෙන පෝෂක අවශෝෂණය වැඩි කරනවා. ඒ වගේම හොඳ කොතනද තියෙන්නේ නොහොඳත් ඊළඟම තියෙනවා. අවාසි ගත්තොත් එහෙම අහිතකර බලපෑම් ගත්තොත් එහෙම අධික සුලන් නිසා පත්‍ර ඉරී ගිහිල්ලා අස්වැන්න අඩු කරනවා. ඔබ බලන්න උලං කාලයට කෙසෙල් වත්තකට ගිහිල්ලා කෙසෙල් ගහක් ළඟට ගිහිල්ලා බලන්න පත්‍ර ඔක්කොම කෑලි කෑලිවට ඉරලා එල්ලෙනවා. ඒකෙන් ප්‍රභා සංශ්ලේෂණ පුෂ්ඨය අහිමි කරනවා. ඒකේ ප්‍රතිඵල වෙන්නේ කෙසෙල් කැණේ ප්‍රමාණය අඩු වෙන එක. ඊළඟට පලිබෝධ ව්‍යාප්ත වෙනවා. සුලඟෙන් තමයි පලිබෝධ විශේෂයෙන් ඔය කීඩෑව වගේ ආය නේද? කීඩෑව වගේ ගොයන් වලට හානි කරන කීඩෑ හානි දුමුරුපැල කීඩෑ හානිද කීඩෑව ව්‍යාප්ත වෙන්න මේ සුලඟ බොහෝ විට උදව් වෙනවා. ප්‍රකෝටි ගණන් සුලඟේ ගසාගෙන ගිහිල්ලා තවත් තැනකට මේ කීඩෑව යනවා. ඊළඟට අධික සුලඟ නිසා මල්හා පළ හැලී යන ඔය සුලං කාලේට අඹ ගහක් යටට ගිහින් බලන කොයිතරම් අඹ ගෙඩි ප්‍රමාණයක් බිමට වැටලා තියෙනවද, පළ කොච්චර හානි වෙලා තියෙනවද කියලා. ඊළඟට පරාගත් කලංකයක් දෙකම වියලී යන්නට සුලඟ බලපානවා. එකින් එකේ සරු බව අඩු වෙලා යනවා. ඊළඟ පස මතු පිටින් ජලය වාෂ්පීකරණය කළා. පසේ ජලය අඩු කරලා භෝග වගාවට ගන්න තියෙන ජලය අඩු කරනවා සුලඟ නිසා. ඒ වගේම අපි දැන් ජල සම්පාදනයේදී ওই විසිරුම් ජල සම්පාදන පද්ධතිය, ස්ප්‍රින්ක්ලර් ජල ඉරිගේෂන් විසිරුම් ජල සම්පාදන පද්ධතිය නම් අපි පාවිච්චි කරන්නේ. ඒ වගේ අපි අපේක්ෂිත සීමාවේ නැතුව ජලය විසිරුවා හරින්න බැරි වෙනවා. ජලය සුලඟෙන් ගසාගෙන ගිහිල්ලා. මෙන්න මේ වාගේ වාස්සා අවාසිමේ දේශගුණික සාධක සියල්ලේම තියෙනවා. මේවා අපි දැනගන්නට ඕනේ. මොකමන හෝ දේශගුණික සාධකයක් අපිට කිව්වොත් ඒකේ වාසි මොනවද, අවාසි මොනවද කියලා අපි අනිවාර්යෙන් අවබෝධ කරගන්න තියෙන්නට ඕනේ. දරුවනේ, මෙතෙක් වේලා අපි කතා කළේ මේ දේශගුණික සාධක පිළිබඳ. මේ සියල්ල සලකාගෙන දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මේ අපේ කෘෂිකර්මාන්තයට හිත කරවනසේ අපි කලාප බෙදාගෙන දැන් වර්ෂා පතනය කියන සාධකයේ සලකලා අපි එක එක දේශගුණික කලාප නිර්මාණය කරන දැන් වර්ෂා පතනය අනුව අපි ප්‍රධාන දේශගුණික කලාප තුනක් ලංකාවේ හදලා තියෙනවා. නැත්නම් අපි නිර්මා අපි විසින් නම් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප තුනක්. ඔකට සමහර පතපතේ තියෙනවා වර්ෂාපතන කලාප කියලා. මොකද ඒ අනුව කොටස් තුනකට බෙදෙනවා, තෙත් කලාපය, අතරමැදි කලාපය සහ වියලි කලාපය කියලා. අර ඔබට මතක ඇති අපි කිව්වා අර කාලගුණික සාධකයේ දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා දේශගුණික සාධකයේ හොයාගන්නවා මෙන්න මේ දේශගුණයේ මත. දැන් තෙත් කලාපය කියලා කියන්නේ වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 2500කට වැඩි නම් ඒ කලාපයට කියනවා අපි තෙත් කලාපය කියලා. ඊළඟට අතරමැදි කලාපය, වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 1750 2500 අතර නම් අපි කියනවා ඒකට අතරමැදි කලාපය කියලා. ඊළඟට වියලි කලාපය, වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 1750කට අඩු නම් අපි කියනවා ඒකට වියලි කලාපය කියලා. එතකොට තෙත් කලාපය, වියලි කලාපය, අතරමැදි කලාපය කියලා අපේ ප්‍රධාන දේශගුණික කලාප තුනක් තියෙනවා. එතකොට ඔන්න අපි තේරුම් ගන්න අපිට කියනවා ප්‍රධාන දේශගුණික කලාප කීයක්ද? තුනක් තියෙනවා. ඊළඟට දුවේ පුතේ මූදු මට්ටමේ ඉඳලා තියෙන උස මත නැත්නම් උච්චත්වයේ මත නැවත උපකලාප තුනක්, උච්චත්ව කලාප තුනක් වෙන් වෙනවා. උච්චත්ව කලාප තුනක් උඩරට, මැදරට සහ පහතරට කියන. මොකද්ද මේ උඩරට කියන්නේ? උඩරට කියන්නේ මීටර් 900ට වඩා වැඩි උස ප්‍රදේශවලට අපි කියනවා උඩරට කියලා. ඊළඟ මැදරට මීටර් 300ත් 900ත් අතර ප්‍රදේශවලට අපි කියනවා මොකද කියලාද? මැදරට කියලා. මීටර් 300ට අඩු නැත්තම් බිංදුවත් 300ත් අතර කොටසට කියනවා අපි පහතරට කිය. අන්න එතකොට උච්චත්ව කලාපත් අපි තුනක් බෙදෙනවා උච්චත්වයේ මත, උඩරට, මැදරට, පහතරට. බිංදුවත් නැත්නම් මීටර් 300 දක්වා පහතරට, 300ත් 900ත් දක්වා මැදරට, 900ට වැඩි නම් උඩරට කියලා ඔන්න කොටස් තුනකට බෙදා ගන්න. ඊට පස්සේ මේ දෙකම සංකලනය කරලා මේ වර්ෂාපතන කලාපයි උච්චත්ව කලාපයි එකතු කරලා අපි හදා ගන්නවා දුවේ පුතේ කෘෂි දේශගුණික කලාප 7ක්. කීයක් තියෙනවද? කෘෂි දේශගුණික කලාප 7ක්. ප්‍රධාන දේශගුණික කලාප තියෙනවා 3ක්. තෙත් කලාපය, වියලි කලාපය, අතරමැදි කලාපය. උච්චත්ව කලාප 3ක් තියෙනවා. උඩරට, මැදරට, පහතරට. මෙන්න මේ උඩරට, මැදරට, පහතරට සහ තෙත් කලාපය, අතරමැදි කලාපය, වියලි කලාපය කියන කොටස් පදනම් කරගෙන කෘෂි දේශගුණික කලාප 7ක් තියෙනවා. මේකෙදි තෙත් කලාපේට කෘෂි දේශගුණික කලාප 3ක් තියෙනවා, අතරමැදි කලාපේට 3ක් තියෙනවා, වියලි කලාපේට තියෙන්නේ 1යි. 7 හැදෙන්නේ එහෙමයි. එතකොට තෙත් කලාපේ ගත්තාම උඩරට තෙත් කලාපය, මැදරට තෙත් කලාපය, පහතරට තෙත් කලාපය. ඔන්න තෙත් කලාපේ 3. අතරමැදි කලාපයට ආවම උඩරට අතරමැදි කලාපය, මැදරට අතරමැදි කලාපය, පහතරට අතරමැදි කලාපය. වියලි කලාපෙට තියෙන පහතරට වියලි කලාපය විතරයි. මෙන්න මේවෙන් තමයි කිටි ප්‍රශ්න අහන්නේ පුතේ. ශ්‍රී ලංකාවේ කෘෂි දේශගුණික කලාප ගණන වන්නේ. එතකොට හොඳට මතක තියාගන්න කෘෂි දේශගුණික කලාප ශ්‍රී ලංකාවට තියෙන්නේ 7යි. ඒකෙන් 3ක් තෙත් කලාපයේ, 3ක් අතරමැදි කලාපයේ, 1ක් වියලි කලාපයේ. ඒක තේරුම් ගන්න. එතකොට උඩරට, මැදරට, පහතරට කියන ඒ කොටස් තුනට තමයි මේක බෙදෙන්නේ. එතකොට ඔන්න වර්ෂාපතනයේ මත වර්ෂාපතන කලාප තුනක්, ප්‍රධාන දේශගුණික කලාප තුනක් හැදුනා. තෙත් කලාපයේ, වියලි කලාපයේ, අතරමැදි කලාපයේ කියලා. උච්චත්වයේ මත තවත් උපකලාප තුනක් බෙදුනා උඩරට, මැදරට, පහතරට කියලා. ඒ දෙකම සංකලනය කරලා කෘෂි දේශගුණික කලාප 7ක් හැදුනා. කොහොමද? උඩරට තෙත් කලාපය, මැදරට තෙත් කලාපය, පහතරට තෙත් කලාපය, උඩරට අතරමැදි කලාපය, මැදරට අතරමැදි කලාපය, පහතරට අතරමැදි කලාපය, අවසානයේ වියලි කලාපයට පහතරට වියලි කලාපය ලෙස 7ක් තියෙනවා. එතකොට මෙන්න මේ සියල්ල පදනම් කරගෙන ඊට පස්සේ වෙන වෙන තව පසේ හැටි, පසේ ස්වභාවය, තෙතමන ප්‍රතිසතය මේවත් උපයෝගී කරගෙන කෘෂි පාර්ශ්වික කලාප නැත්නම් ඇග්‍රෝ ඉකොලොජිකල් සෝන්ස් කියලා ලංකාවේ 46ක් තියෙනවා. කෘෂි පාර්ශ්වික කලාප ලංකාවට තියෙනවා 46ක්. ඒක බෙදලා තියෙන්නේ කොහොමද? තෙත් කලාපයට කෘෂි පාර්ශ්වික කලාප 15යි, අතරමැදි කලාපයට 20යි, වියලි කලාපයට 11යි. 46 හැදෙන්නේ එහෙමයි. තෙත් කලාපයට 15යි, අතරමැදි කලාපයට 20යි, වියලි කලාපයට 11ක් ලෙස තමයි කෘෂි පාර්ශ්වික කලාප නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් පුතේ දුවේ මෙන්න මේ නිර්මාණය වෙලා තියෙන එක කොහොමද කලාප වෙන් වෙන්නේ උඩරට තෙත් කලාපේ උඩරට තෙත් කලාපේට තියෙන කුෂි පාර්ශ්ව කලාප හතරක් මැදරට තෙත් කලාපේට හයයි පහතරට තෙත් කලාපේට පහයි අතරමැදි කලාපේට ගත්තොත් උඩරට අතරමැදි කලාපේට හතයි මැදරට අතරමැදි කලාපේට අටයි පහතරට අතරමැදි කලාපේට පහයි පහතරට ගත්තොත් ඒකේ තියෙන පහතරට වීලි කලාපයම 11කට බෙදලා තියෙනවා. එතකොට මෙතනින් දු මේ කෙටි ප්‍රශ්න ගොඩාක් අහන්න පුළුවන්. මෙහෙම වීලි කලාපයට අයත් කුෂිපාර්ශ්වික කලාප ගණන වන්නේ 11යි. අතරමැදි කලාපයට අයිති කුෂිපාර්ශ්වික කලාප ගණන 20යි. තෙත් කලාපයට අයිති කුෂිපාර්ශ්වික කලාප ගණන 15යි. මේ අතරින් වැඩිම කුෂිපාර්ශ්වික කලාප ගණන ආයත්ව අයිති කලාපය වන්නේ අතරමැදි කලාපය. මෙන්න මේකෙන් කැමැති විදියට හරව ඔබෙන් කෙටි ප්‍රශ්න අහන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඇත්තටම ඇයි මේවා කරන්නේ? එක්කෝ පාංශු විද්‍යාඥයෝ නැත්නම් භූගෝල විද්‍යාඥයෝ මේ දෙගොල්ලම මේ කුෂිපාර්ශ්වික කලාප, කුෂිදේශගුණික කලාප, ප්‍රධාන කුෂිපා කලාප නේද, උච්චත්ව කලාප, මේවා වෙන් කරේ ඇයි? මෙන්න මේ කුෂිපාර්ශ්වික කලාප වර්ගීකරණය මොකටද කියලා තමයි මේ මෙහෙම එකක් වර්ග කරන්නේ ඇයි කියන එක අපි බලමු. එකක් තමයි මේක කරහම පුතේ ඒකාකාරී දේශගුණ තියෙන පැති අඳුන ගන්න පුළුවන්. ඒකාකාරී දේශගුණ තැබ්බොත් තමයි අපිට පුළුවන් වගාවක් කරන්න හරි මොකක් හරි වැඩක් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි යලහා මහ කන්නවල සීමා අඳුන ගන්න පුළුවන්. යලහා මහ කන්නවල සීමාවන් අඳුන ගන්න පුළුවන්. ඒත් එක්කම ඒ කලාපයට ගැළපෙන භෝග නිර්දේශ ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම කුෂි ව්‍යාපෘති සැලසුම් කරන්න පුළුවන්. ඒ වගේම කුෂිකාර්මික ඉඩම් කලාපීකරණය කරන්න පුළුවන් සහ ඉඩම් සංවර්ධන හා සංරක්ෂණ කටයුතු කිරීමට පහසු වෙනවා. මේක අපි හරියට හඳුනා ගත්තාම. ඉතින් දුවේ පුතේ, අපි මේ දෙවනි පාඩමෙන් උත්සාහ කළේ ඔබට මේ කුෂි දේශගුණික සාධක කොහොමද භෝග වගාවට බලපාන්නේ, ඒ වගේ වාසි මොනවද, ඒ වගේ අවාසි මොනවද කියලා ඔබට පැහැදිලි කරන්න තමයි උත්සාහ කළේ. ඒත් එක්කම මේක ඔබ ඉගෙන ගත්තා. දැන් ඔබ කුෂි දේශගුණික කාලගුණය ගැන ඉගෙන ගත්තා. කුෂි දේශගුණය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. මේ භෝග වඩ බලපාන දේශගුණික සාධක ගැන කතා කළා. මේවා මනින්නේ කොහොමද කියලා කතා කළා. ඒ වගේ ඒක අපි කතා කළා නේද? ඊට පස්සේ මේවා මනින හැටි, මේවා කුෂි කර්මයට කොහොමද බලපාන්නේ කියන එක අපි කතා කළා. දරුවනේ, දැන් ඔබේ මේ පාඩම අවසානයේ ඔබ පෙළ පොත පෙරලා ගන්න. මේකේ තියෙනවා මේ 34 35 කියන පිටුවල ඔබට පොඩි අභ්‍යාසයක් දීලා තියෙනවා. දැන් මේ මා කියා දුන් කරුණුත්, ඔබේ මේ පළපතේ තියෙන තව තියෙන කරුණුත් ඔක්කොම එකතු කරලා දරුවනේ ඔයාට පුළුවන් මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මෙතන ප්‍රශ්න පහක් දීලා තියෙනවා. මේ පහට උත්තර ලියන්න. හරිද? උත්තර ලියලා ඔබට පුළුවන් මේක තව දුරටත් Tamange දැනුම තහවුරු කර ගැනීමට ඔබේ පාසලේ කෘෂි විද්‍යාව වන්න ගුරුතුමාට මේක යොමු කරලා ඒක හරි වැරදි බලා ගන්න, නිවැරදි බලා ගන්න, වැඩි මනත් උපදෙස් ඔබට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් දරුවනේ, මේ පාඩම අවසන වෙනවා. අපි මේ පාඩම ටිකක් වේගෙන් කතා කළා. මොකද අපිට පාඩම් 20ක් ගැන කතා කරන්න තියෙන නිසා. ඉතින් දරුවනේ, අපි ඊළඟ පාඩමේදී ඔබත් සමග එකතු වෙන්නේ පස නැත්නම් භූග වගාවට කොහොමද පස බලපාන්නේ කියන කරුණත් එක්ක. එදාටත් අනිවාර්යෙන් ඔබ ඔබේ පෙළ පොත සහ අවශ්‍ය නම් ලියා ගන්න සටහන් පොතකුත් රැගෙන එන්න ඕනේ. ඒකත් ඉතා විශාල ලෙස ඔබට ප්‍රශ්න හදන පාඩමක්. ඒ පාඩමේදීත් ඔබට පුළුවන් අපිට අපේ පස පාඩමෙන් ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්නට. එහෙමනම් මම අදට මේ පාඩම අවසන් කරනවා. මේ පාඩම සහභාගී වුණාට බොහෝම ස්තුතියි ඔබටත්. ඒ වගේම මේකට දායකත්වය දැක්වූ අපේ සියලුම ශිල්පීන්ටත් මහා ස්තුතිවන්ත වෙමින් මම අද පාඩම නවත්වනවා. ආයුබෝවන්.
දුවේ පුතේ කෘෂි විද්‍යාව පාඩම ඔබට ගෙනාවේ ගුරු උපදේශක අනුර දිසානායක ගුරුතුමා.